මුජිබ රහමාන් මන්ත්‍රීතුමා විනාඩි 17ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු සභාපතිතුමනි අපේ නලින් නැමැතිතුමාගේ කතාවෙන් පස්සේ එතුමා අවසන් කරා හොඳ තැනකින්. ඒක තමයි ගුඩ් ගවර්නන්ස්. අපි ඔක්කොමලා බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඔබතුමාලා අපි එක පැත්තක හිටියා ගිය ආණ්ඩු කාලේ එක පැත්තේ මේ පැත්තේ ඔබතුමාලත් හිටියා අපිත් හිටියා අපි කතා කරේ එදා හිටපු පාලක ගැන්ඩ විරුද්ධව ගුඩ් ගවර්නන්ස්. ඒ ඔබතුමාට මේ මගහැරිච්ච ටිකක් තියෙනවා ගුඩ් ගවර්නන්ස් වල. ඒක කියන්නේ يعني ඔබතුමාලාට ඇත්තටම මේ රටේ ජනතාව විශාල ජනතා නැගිටීමත් එක්ක බලයට ගෙනල්ලා ජනතාවට ඔබතුමාලා නිතරම කතා කරපු දෙයක් තමයි පාරදෘශ්‍යභාවයයි විනිවිදභාවයයි ගැන. මොකද ඒක තමයි එදා මැතිවරණ වේදිකාවේ තිබුණු සටන් පාඨය. විනිවිදභාවය. දැන් මේ විනිවිදභාවය ඔබතුමාලාගේ මේ ගුඩ් ගවර්නන්ස් එහෙම නැත්නම් යහපාලනයේ ඇතුලේ ඇවිල්ලා තියෙනවද? මේක තමයි ප්‍රශ්නේ. දැන් විනිවිදභාවය තියෙනවා. දැන් ඔබතුමා මිට කලින් කතා කරනකොට අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරු හැටියට ඉන්න ඉටපු කට්ටිය අද ඔබතුමාලාගේ ජනාධිපතිතුමාගේ උපදේශකවරු හැටියට පත් වෙලා තියෙනවා.
ගෝඨාභය වැට්ටු කට්ටිය.
ඔව්. මම දන්නේ ඒගොල්ලෝ ගෝඨාභය වැට්ටුවාද කියලා. කොහොම හරි ගෝඨාභයගේ ආර්ථික උපදේශකවරු දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ උපදේශකවරු හැටියට ඉන්නවා. නමුත් එදා ඒගොල්ලෝ උපදේශකවරු හැටියට ඉන්නකොට මෙතන අනුර කුමාරලා අපි එතුමාලා විවේචනය කරා.
විස්තදා ගන්නවා.
ඔව්. එයානේ ඒගොල්ලෝ එන එන ආණ්ඩුවට උපදේශකවරු හැටියට යනවා. ගිහිල්ලා මොකක් හරි ඩීල් එකක් දාලා කීයක් හරි හොයා ගන්න වැඩේ තමයි කියන්නේ. ඒගොල්ලෝ කිය එන්නේ ෆ්‍රී කියලා තමයි එන්නේ. ඒගොල්ලෝ එන්නේ නිකම් වැඩ කරනවායි කියලා. හරිද? නමුත් ඒගොල්ලන්ගේ තියෙනවා වෙනම බිස්නස් තියෙනවා. දැන් ඩිජිටල් කරන්නේ නිකම් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතුවද මේ ඩිජිටල් කරන්නේ හැවිල්ලා මේ හාන්ස්ට සල්ලි නැතුව ඇවිල්ලා වැඩ කරන්න පිස්සු කියලා? ගෝඨාභයගේ හොඳ කෙනෙක්. ගෝඨාභයට හොඳට ලනු දීපු කෙනෙක්. අර තව පොඩ්ඩකින් එයා අර සතෝසේ මේ ඔඩිට් ටෙන්ඩර් එක ගන්න කියලා මම පිස්සුවක් කියලා මම මෙතන කියවපු එකෙන් මෑන් ගත්තේ නැහැ. නැත්තම් ටෙන්ඩර් එක ගන්න හැදුවේ අර කලින් ටෙන්ඩර් එකේ ડોකියුමන්ට් නැති උණයි කියලා ආයි ටෙන්ඩර් එක ගැඳවලා මේ කවුද හුලංගමුවගේ ඔඩිට් ෆෝම් එකට දෙන්න හැදුවා. මම පිස්සුවක් කියලා ආයලා මං කලින් ඒක එලියට දැම්මා. එලියට දැම්ම ගම මිනිහා බය වෙලා ගිහිල්ලා කිව්වා නෑ මට ඕක එපා කියලා කිව්වා. මිනිහා එලියට බය වුණා. ඒ ඉඳ හොඳ බඩු ටිකක් ඉන්නවා ජනාධිපතිවා. ඊළඟට අර දැන් තාජුරීන්ගේ නඩුව හොයනවානේ ඕගොල්ලෝ. දැන් තාජුරීන්ගේ නඩුවේ අර ඩයලොග් එකෙන් තමයි ටෙලිෆෝන් කන්වර්සේෂන් දුන්නේ නැත්තේ. ඔව් මම අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමත් මෙතන ඉඳන් කතා කරා. අරලියගහ මන්දිරේ ඉඳන් ටෙලිෆෝන් කෝල් 60ක් ගියා. නාරයන්පිට OIC-ටයි එදා හිටපු DIG කවුද අන්ර දිසා කවුද යගේ නම මේ එදා හිටපු DIG මේ අන්ර සේනානායක මහත්මයාට ටෙලිෆෝන් කෝල් 60ක් ගියා සභාපතිතුමනි. ඒ ටෙලිෆෝන් කෝල් 60 ගියේ තාජුඩීන් ව ඝාතනය කරපු දවසේ රෑ මධ්‍යම රෑ. නමුත් ඒක ගියේ අරලියගහ මන්දිරේ ටෙලිෆෝන් බෝඩ් එකෙන් ගියේ. නමුත් ඒ බෝඩ් එකට ආපු කාමරය මොන කාමර එක්ස්ටෙන්ෂන් එකෙන්ද ආවේ කියලා හොයාගන්න බැරි වුණා. ඒක හොයාගන්න පුළුවන් යන්ත්‍ර උපකරණ තිබුණේ අද ජනාධිපතිතුමාගේ ඩිජිටල් උපදේශක ඉන්නේ එයාගේ කම්පැනියේ තමයි කරන්න පුළුවන්කම තිබුණේ. එයා කරේ නැහැ. එයා ඇද්දා. ඇයි ඇද්දේ? එදා ඒ හිටපු පාලකයන්ගේ හොඳම යාළුවා. එහෙම තමයි තාජුරීන්ගේ නඩුවේ සාක්කියට ගැව්වේ. අද එයා ඇවිල්ලා ඉන්නවා ජනාධිපතිතුමාගේ උපදේශක හැටියට. ඒ හින්දාමයි මම කියන්නේ තාජුරීන්ගෙන මරණය ඔගොල්ලෝ අල්ලන්නේ නැහැ. මං අභියෝග කරනවා පුළුවන් නම් අල්ලන්න කියලා. අල්ලන්නේ නැහැ.
අතර දෙන්න
කියලා. ආ? අතර පුළුවන් දෙන්න කියලා. ඔව්. හේ 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 ඒගොල්ලෝ තමයි සාක්කි යට කරපු කට්ටිය. ටෙලිෆෝන් කන්වර්සේෂන් නොදී ඒවා මැකුවා. මේ මකපු පුද්ගලයා දැන් ඉන්නවා ජනාධිපතිතුමාගේ උපදේශකෝ හැටියට. ඒ කමක් නැහැ. ඔබතුමාලට කන්න ඕන වුණාම තල ගොයාවත් කබර ගොයා ගන්නවා. අදෝ හරි කන්න ඕන වුණාම කබර ගොයාවත් තල ගොයා කරගන්නවා. ඒ න්‍යාය තියෙන්නේ. ඉතින් මම දුක් වෙනවා ඇත්තටම ඔබතුමාලා ගුඩ් ගවර්නන්ස් ගැන කතා කරනවා ගුඩ් ගවර්නන්ස් ගැන පොරොන්දු දුන්නා. නමුත් තමුන් ආංශලත් අවස්ථාවාදී වෙලා තියෙනවානේ. ඒකනේ පශ්චරියෙන්නේ. ඇයි අවස්ථාවාදී වෙන්නේ? දැන් අපි කතා කරා අපේ නලින් දයාසිංහ ඇමතුමාගේ අනිල් ජයසිංහ. දැන් අනිල් ජයසිංහ තමයි එදා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ මරණ පුච්චනකොට ඒ කමිටුවේ හිටපු සමාජිකයා විතරක් නෙමෙයි ඒක සාධාරණීකරණය කරා. ඇවිල්ලා. ඒ පුච්චන එක හරි කියලා කිව්වා. දැන් එයාද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්. තවුනාංශලා හිටියේ ඒකට විරුද්ධව. මමයි නලින්ද ඒකට විරුද්ධව කතා කරලා තියෙනවා. ඔව් ඒක අද ඔප්පු වුණා ඒක වැරදි කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ නලින්ද ගුඩ් ගවර්නන්ස් එක කතා කරන ගමන් මේ ගුඩ් ගවර්නන්ස් නැති පුද්ගලයෝ කොහොමද මේ වටේ තියාගන්නේ කියලා. ඒකයි මට තියෙන ප්‍රශ්නේ. මම ගුඩ් ගවර්නන්ස් එක වෙනුවෙන් මම බෙනී දින ඕගලගේ අදහසේ මමත් ඉන්නේ. නමුත් ඒව අර ජනාධිපතිතුමා කියනවානේ මේ අපරාධකාර රාජ්‍යයේ අපරාධකාරයන්ට ඉඩ නැහැ කියලා. නමුත් මේ අපරාධකාර රාජ්‍යයේ සමහර රාජ්‍ය නිලධාරීන් අපරාධ කරපු අය තමුන්නාන්සලගේ ආණ්ඩුවේ වාඩි වෙලා ඉන්නවා. ඔඩොක්කුවේ ඉන්නවා. ඉතින් එහෙම හරියට තමුන්නාන්සල එක ක්‍රියාත්මක කරනවා නම් එහෙම වෙන්න බෑ. නමුත් ඒක වෙනවා. එතකොට කොහොමද එහෙම වෙන්නේ? එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම එනම් අවංකව ගුඩ් ගවර්නන්ස් එක වෙනින් ඕගොල්ලෝ පිරී හිටිනවාද? ඕගොල්ලෝ ඇයි මේ දූෂිත නිලධාරීන් තමන්ට කැමති දූෂිත නිලධාරීන්ව ආරක්ෂා කරනවා? තමන්ට අකමැති දූෂිත නිලධාරීන්ව හිරේ දානවා? එහෙම කරන්න බෑනේ. ඔව් එහෙම කරන්න බෑ. නීතිය ආධිපත්‍යය තියෙනවා නම් ඇත්තටම මේ රටේ මේ යහපාලනය හදන්න උවමනාව තියෙනවා නම් එහෙමනම් ඒක හරි විදියට වෙන්න ඕනේ. තමන්ගේ කා වුණත් හරි කමන්නෑ. වැරද්ද කරාම ඇතුළට යන්න ඕනේ. ඔව් දැන් අපිට පේනවා දැන් අල්ලස්සා දූෂණ කොමිසම ගැන අපි කතා කරනකොට අපි දන්නවා දැන් මේ ඇමති මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන ඇමතිවරයෙක්ට පෞගිය කාලේ නඩු දානවායි කියලා පත්තරවල පළ වුණා. ඔව් පෞගිය ආණ්ඩු කාලේ තනතුරක් ලැබීම දුන්නු. නමුත් ඒ නඩුව වැටෙන්නේ නැහැ දැන්. ඒකට දැන් බාලගුරි දෝෂය. ඒක යන්නේ නැහැ. ඒ අයික යන්නේ නැත්තේ. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක්ින්දද ඒ නඩුව දාන්නේ නැත්තේ? ඉතින් අල්ලස්කා දූෂණ කොමිසම හැමදෙස්සම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා අපි ස්වාධීනයි කියලා. ස්වාධීන නෑ නඩුව දාන්න බෑ. හා ආණ්ඩුව හැමතිහින්ද දාන්නේ නැද්ද? දැන් ඊළඟට අපි කතා කරා මේ 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 කන්ටේනර් ගැන. දැන් කන්ටේනර් 309 එළියට දාපු එක ගැන. ඔව් දැන් අල්ලස්සා දූෂණ කොමිසම පැමිණිලා තියෙනවා. ඒ පැමිණිල්ලට පටන් ගත්තද? පැමිණිල්ල විභාග කරනවද? නෑ. දැන් ඒකේ තියෙන දැන් අපි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් ඉල්ලුවා. කතානායකතුමා එකඟ වුණා තේරීම් කාරක සභාව දෙන්න. දැන් එකඟ වෙලා පක්ෂනායක රැස්වීමේදී තවම කතානායකතුමා කියන්නේ නැහැ තේරීම් කාරක සභාව පිළිගත්තා කියලා. දැන් එකඟත් වුණා පක්ෂනායක රැස්වීමේදී නේ සංවිධායකතුමා. අපි සමාජිකවත් නම් කරා. කතානායකතුමා අල්ලන් ඉන්නවා එක කියන්නේ නැහැ. ඇයි? ඉතින් කෝ යහපාලනේ? කෝ ගුඩ් ගවර්නන්ස්? ඉතින් නෑනේ. ඇයි ඒක දාන්න බය වෙන්නේ? 309ක් දැන් මේ වார்த்தාව අපි ඉදිරිපත් කරා. ජනාධිපතිතුමා පත් කරපු කමිටුවේ වார்த்தාව ජනාධිපතිතුමා ඒක එළියට දැම්මේ නැහැ. කොහොම හරි අපිට ඒක ලැබිලා අපි සභාගත කළා ඕගොල්ලන්ටත් බලා ගන්න. මොකද ජනාධිපතිතුමා ඕගොල්ලන්ට දුන්නෙත් නැහැ මේ වார்த்தාව. ඒද අපි හරි දුන්නා ඕගොල්ලන්ට කියවලා ඕගොල්ලෝ හරි මේක වෙනුවෙන් ෆයිට් කරයි කියලා. විශේෂයෙන්ම අගමැතිතුමිය. ඔව්. ඉතින් අපිට පේනවා එතකොට මේක සම්බන්ධව එහෙම නිශ්ශබ්දතාවය රකින්නවා. දැන් තේරීම් කාරක සභාව පත් කරනවා කිව්වා කියන්නේ නැහැ. කතානායකතුමා ඇදගෙන ඒකේ ඊළඟ දේ තමයි ගරු අගමැතිතුමිය දැන් මේකේ මේ මේ ජනාධිපතිතුමා කමිටු පත් කරලා තියෙන කමිටු වார்த்தාවේ චෝදනාව එල්ල වෙච්ච. ඒ චෝදනාව එල්ල වෙච්ච අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ වார்த்தාවේ කියනවා එක තැනක එයා මේ පරීක්ෂණ කරනකොට එයා කිසිම සහයෝගයක් දුන්නේ නැහැ කියලා. එයා ලියවිලි පවා දුන්නේ නැහැ කියලා මේ වார்த்தාවේ තියෙනවා. දැන් එයාගේ කාලය ඉවර වුණා නොවැම්බර් මාසේ 4 වෙනිදා එයාගේ කාලය 4 වෙනිදා 5 වෙනිදා එයාගේ කාලය ඉවර වුණා. එයා අවුරුදු 60ක් පැන්නා. දැන් මොකද දන්නවද කරේ? නොවැම්බර් 6 වෙනිදා එයාගේ උපන්දිනේ දවසේ එයාට මාස 6ක දීර්ඝ කාලයක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ කන්ටේනර් 309 පන්නන්න ඒකේ නායකත්වයේ අරගෙන වැඩ කරපු චෝදනාවට ලක් වෙච්චලා ඉන්න කෙනාට සේවාධිකුවක් දෙනවා. සේවාධිකුවක් දෙනවා. ඒ කියන්නේ උපන්දිනේ දවසට ආණ්ඩුව දුන්නා එයාට තෑගක් දුන්නා තව මාස 6ක් එයාට දික් කරලා. ඒ විතරක් නෙමෙයි අවුරුදු 60ක් පැනලා. ඒ කියන්නේ රේගු ඉතිහාසයේ කාටවත් අවුරුදු 60 පැනනට පස්සේ සේවාධිකු දීලා නැහැ. විශේෂයෙන්ම අධ්‍යක්ෂක ජනරාල්වරයෙක්ට සේවාධිකුවක් දුන්නේ නැහැ.
හැමතුමා වයින් කරා.
ඔව්. හැමතුමා වයින් කරා අන්තිමට.
ඇත්ත වෙයි.
දැයිගෙන DG ව තියලා අපේ විමල් රත්නායක හැමතුමාගේ තටු කැපුවා.
සභානායකතුමාගේ.
ඒ තට කපපු දවසේ ඉඳන් පොඩ්ඩක් එතුමා නිශ්ශබ්දවතාවයත් රකින්නවා. මොකද අපිට පොඩ්ඩක් තේරෙනවා ඒක. මොකද ඉස්සර නම් එතුමා හැමතිස්සෙම නැගිට කතා කරන එක නට තටු කැපුවාට පස්සේ ටිකක් සර ටිකක් එතුමා හිතන්නේ නැති මම මොකටද බිල්ල දෙන්නේ මගේ තටු කපනවා කියලා එතුමා දැන් පොඩ්ඩක් මේ සයිලන්ස් වෙලා ඉන්නවා. හරිද අපේ විමල් නැමැතුමා. මොකද දැන් ඒ කියන්නේ DG ට දුන්නා දිකුව. විමල් රත්නායකගේ තටු කැපුවා. හරි එහෙම වෙන්න බෑනේ ඇමතුමා. දැන් ඔබතුමාලා මේ රටේ රාජ්‍ය සේවකයේ සේවයේ ඒ ඉන්න කලින් හිටපු ආණ්ඩු දිගු දෙනකොට ඔබතුමාලා මෙතන කියවනේ මේ වැරදි සේවා දිගු දෙන්න එපා පහල ඉන්න අයට ඒ තනතුරට එන්න හම් වෙන්නේ නැහැයි කියලා. දැන් ඔබතුමාලත් ඇවිල්ලා කරනවානේ සේවා දිගු දෙනවානේ. වරදක් කරපොනේ. අනිත් එක බරපතල චෝදනාවකට ලක් වෙලා ඉන්න පුද්ගලෙක්. බහලුන් 309ක් නිදහස් කරපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි අර අයිස් කන්ටේනර් දෙකකුත් නිදහස් වුණා. හා? නෑ ඉතින් තේරින් කාර්ක සභාව දාන්න නෑනේ ඉතින්. ඔයින් දාන්න එපා. ඔව්. දාන්න නෑනේ. දැන් ඒකට කතානායකතුමා හැමදාම ඇවිල්ලා ඒක එමින් මගේ අර යනවනේ. මාසයකට වැඩි නේ එකඟ වෙලා ඉන්න. ඒක දාන්න කියන්න අපි දැන් එතකොට අපිට ඔප්පු කරගන්න පුළුවන්. දැන් අපි දැන් මෙහෙමනේ ඇමතුමා අපි මේ කතා කරන්නේ මේ වார்த்தාව පදනම් වෙලා. දැන් මේ වார்த்தාව කවුද හැදුවේ? ජනාධිපතිතුමා පත් කරපු කමිටු වார்த்தාව. හරිද? දැන් ඒක දැන් මේ කමිටු වார்த்தාවේ කරුණු ඔප්පු කරලා තියෙන්නේ. දැන් ඒ චෝදනාව ලක් වෙච්ච පුද්ගලයාට ඔබතුමාලා එක්ස්ටෙන්ෂන් එකකුත් දුන්නානේ. කොහොමද ඒක සාධාරණේ කරන්නේ? ඒක ඔබතුමාලා කියන්නේ එහෙනම් එහෙම උනේ නැහැයි කියලාද? ඔබතුමාලා කියන්නේ මේ වார்த்தාව බොරු කියලාද? ජනාධිපතිතුමා පත් කරපු කමිටු වார்த்தාව බොරු කියලාද කියන්නේ? එහෙමනම් කියන්න ඕනේ ඒක බොරුයි කියලා. ඒක වැරදි කියලා කියන්න ඕනේ. ඔය නෑ ඇමතුමා වයින් කරා. ඇයි ඇයි ඇමතුමා වයින් කරේ?
කරුණාලින්ද ඇමතුමා.
ජනවාරි මාසයේදී ඔය සම්බන්ධයෙන් හොයන්න පරීක්ෂණ කමිටුවක් පත් කළේ ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට. ඔය වාර්තාව මත පදනම් වෙලා අපරාපක්ෂ දෙපාර්තමේන්තුව වෙනමත් ඒ වගේම කස්ටම් එක වෙනමත් පරීක්ෂණ යනවා. ඒතරේ මේ පරීක්ෂණවලදී කෙනෙක් චෝදිතයක් වුණොත් එහෙම එයට නීතිමය කටයුතු කරනවා. මේ මෙතුමා අරගෙන ඇවිල්ලා මේ වාර්තාව කිව්වට ජනාධිපතිතුමා තමයි වා කමිෂන් සභාව දැම්මේ මේ කමිටුව දැම්මේ. ආ
ජනාධිපතිතුමා තමයි කමිටුව දැම්මේ වාර්තාවක් දැම්මේ මේ හරි දැන් ඊළඟට
හරි නැවත වලුඩි නාවුත් එනවා
මනෙන් කවුරුරි වැරදක් කරා නම් කලින් ඇරස් කරන්න ඕනේ. මම පාරේ නවත්තලා ඇරස් කරලා හුසාවේ දානවා නම් 323 කන්ටේනර් අවියවි අරගෙන අවිලා හංගලා තියෙනවා. එතුමා අමාත්‍යංශ විතරයි මාරු කරන්නේ. මොකද්ද මේ සෙල්ලම? Thank you.
සංවිධායකතුමා
මේ අමතර කිසිම වරදක් කළා නැහැ. කවුරු හරි නිලධාරියෙක් හරි කවුරු හරි වරදක් අඩුපාඩුවක් කළා තියෙනවා. ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි මම කියන්න කැමති මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේක ඇතුලේ කියන දේවල් මේ පරීක්ෂණ වලට සහායක් හැටියට ගිහිල්ලා CID එකට කියන්න. CID එකේ ගිහුවට පස්සේ CID එකම කරලා ඉන්නවා. සර් කරුණා කරලා මෙහෙදි කියන දේවල් ගිහිල්ලා CID එකට ඉදිරිපත් කරන්න.
ඔව් ගරු මේ සභාපතිතුමියනේ ඊළඟට මම කියාගෙන ආවේ දැන් මේ එතුමා විනිවිදභාවය ගැන කතා කළා. දැන් විනිවිදභාවය තමයි පෞගේ ජනාධිපති මැතිවරණයේ විශාල සටන් පාඩයක් වුණේ. මොකද පෞගේ හැම ආණ්ඩුවකටම තිබෙන චෝදනාව ඒ වගේම ප්‍රබලව ඔබතුමාලා එල්ල කරපු චෝදනාව තමයි කිසිම ආණ්ඩුවක් ගනුදෙනු කිරීමේදී ඒගොල්ලන්ගේ ක්‍රියාදාමය තුළ විනිවිදභාවයක් නැහැයි කියලා. දැන් ජනාධිපතිතුමාගේ මාධ්‍යංශයේ තොරතුරු දෙන්නේ නැත්තේ ඇයි? ඇයි ඒක හංගන්නේ? ජනාධිපතිතුමාගේ මාධ්‍ය අංශයේ වැඩ කරන අයගේ නම් ටිකයි විස්තර ඉල්ලුවා. ඒක දැන් ප්‍රතික්ෂේප කරලා යවලා තියෙනවා. ඒක දෙන්න බෑලු ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් කියලා. මේ මාධ්‍ය අංශයේ වැඩ කරන අයගේ තොරතුරු දෙන එක මේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෙමෙයිනේ. දැන් ජනාධිපතිතුමා තව කෙනෙක් RTI එකක් දැම්මා තොරතුරු දැනගැනීමේ පනත යටතේ. ජනාධිපතිතුමා දේශීය වශයෙන් සංචාරය කරපු ගිය වියදම ගැන අහලා. ඒකේ දාලා තිබුණා ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රහාරය. අපි ඒක කියන්න පුළුවන්. ඒක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. නමුත් මාධ්‍යංශේ දැන් කලින් හිටපු ජනාධිපතිවරු හැම එක්කෙනාම ඒ තොරතුරු දුන්නා.
ඒකෙන් තමයි ඔක්කොම දැනගත්තේ අර මාරසිංහ ඉන්නවා මේ මාරසිංහ ඉන්නවා ඔක්කොම ඉන්නවායි කියලා දැනගත්තේ තොරතුරු දුන්නා. නලින්ද දෑතිස් ඇමතුමා මෙතන කියවන්න කලින් ඒ තොරතුරු ඊට කලින් උත් එළියට ගියා. මොකද තොරතුරු දුන්න හැංගුවේ නැහැ. ඇයි මේක හංගන්නේ? ඒක තමයි ප්‍රශ්නේ. දැන් ඒකෝ විනිවිද භාවය. දැන් ඇයි මේක ජනාධිපතිතුමා බය වෙන්නේ මේක දෙන්න?
අර මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක කාලයක්
එතුමාගේ කාලයත් හම්බ වෙනවා.
විනාඩි
පහක්. හරි. එතකොට ජනාධිපතිතුමා ඇයි පහක් කියන්නේ? ජනාධිපතිතුමා ඒක දෙන්නේ නැහැ. ඉතින් විනිවිද භාවය ඔබතුමාලා කතා කරන යහපාලනය අවුලක් තියෙනවා. ඇයි අය ඒක දෙන්නේ නැත්තේ කියලා. දැන් ඊළඟ දේ තමයි ගරු මේ 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 දැන් අපේ නලින්ද දෑතිස්ස අපේ ඇමතුමා අද වගේම ලයිස්තුවක් දැම්මා දැන් මාස 6කට කලින්. ඒ මොකද්ද ලයිස්තුව? අර බාර් පර්මිට්. දැන් ඔබතුමාලාගේ ඡන්ද කාලයේ ඔබතුමාලා විශාල මේ මේ මැතිවරණ ප්‍රචාරයක් ගෙන ගිරිච්චා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දීපු බාර් පර්මිට් ඔක්කොම ඒව අල්ලස් හැටියට තමයි ලබා දුන්නේ. ඒ හින්දා ඔබතුමාලා ආවම ඒ ඔක්කොම අවලංගු කරනවායි කියලා 360කට අධික මත්පැන් බලපත්‍ර සංඛ්‍යාවක් දේශපාලන අල්ලස් වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ බවයි කියලා ඕගොල්ලන්ගේ මැතිවරණ වේදිකාවවල
කිව්වා.
අපේ නලින්ද ජයතිස්ස අපේ හිතවත් ඇමතුමත් ඇවිල්ලා මෙතන දැම්මා ලයිස්තු. ඔව්. දාද වගේම දැම්මා. දැන් ඔබතුමාගේ ඔබතුමා දන්නවද දන්නේ ඔබතුමාගේ රෙදි ගලෝලා. දැන් මුදල් අමාත්‍යංශයේ ලේකම් කවුද? හරිෂණ සූර්යපෙරුමා එතුමා මේ මේ ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වලා තියෙනවා. ඒක ඔක්කොම නීත්‍යානුකූලව ඉදිරිපත් කළ දෙන්නේ කියලා. හා? ඉතින් ඔයාට මේ පැත්තෙන් ලයිස්තුව දෙන ආවිල්ලා කියවන්න කියලා අරෙන් ගිහලා උසාවියට කියනවා ගිහිල්ලා ලයිස්තු දීලා තියෙන නීත්‍යානුකූල විදියට කියලා බාර් පර්මිට්. හා? මට පේන්නේ නලින්ද වාටත් විදුව කුමන්තනයක් යනවා වගේ. වත්තික පරිස්සමෙන් හිටියොත් හොඳයි. මොකද ඔය දෙන දෙන ලයිස්තු ඔක්කොම කියවන්න එපා. ඒ හින්දා පොඩ්ඩක් හොයලා බලලා හෝම්වර්ක් කරලා ඇවිල්ලා කියවන්න. මොකද දැන් මේ පේනවානේ කරලා තියෙන දේ. හරි. ඔයත් ඇවිල්ලා ඔක්කොම බලන්න නැතුව ඇවිල්ලා මෙතන කිව්වොනා. කිව්වු ගමන් එහෙපෑ. මොකද අපි හරි කැමති වාට. මොකද ඔය හංගක් අපේ අදහසත් එක්ක මේ ගැළපෙන ළඟම ඉන්න කෙනෙක්. හරි අපි ඉස්සර එකට කන්නේ මේ රෙස්ටුරන්ට් එකයි මමයි හැමදෙස්සෙම කතා කරනවා. හරි ඒ හින්දා ඔයාව ආරක්ෂා කරන වගකීම අපිටත් තියෙනවා. ඒ හින්දා ඔය දෙන ලයිස්තු ඔක්කොම කියවන්න යන්න එපා. පොඩි පොඩක් හෝම්වර්ක් කරලා ආවිල කියවන්න. මොකද දැන් මේ මේ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා අධිකරණයට දන්නලා තියෙනවා ඒ බලපත්‍ර ඔක්කොම නිවැරදි කියලා. දැන් මාර වැඩි වෙන්නේ. ඒ හින්දා අන්න ඒක තමයි මම මේ කියන්නේ. તો ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට නිකන් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණයට කෙනෙක් මේ රටේ පුරවැසියෙක් නඩුවක් දැම්මා ඒ බලපත්‍ර අවලංගු කරන්නේ. මං හිතන්නේ තරිඳු ජයවර්ධන කියන මාධ්‍යවේදියා තමයි ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ මේ බලපත්‍ර අවලංගු කරන්න මේක නීත්‍යානුකූල නොවන බලපත්‍ර කියලා. නමුත් දැන් තමුන්නාංශලගේ ආණ්ඩුවම පිළි අරන් තියනවා මේවා නීත්‍යානුකූල බලපත්‍ර කියලා. එතකොට අපිට තේරෙන්නේ නැහැ මේ මොකද වෙන්නේ කියලා. දැන් ඊළඟ දේ තමයි මේ අධිකරණ පොලිස් කොමිසම. දැන් අපි සියලු දෙනාම 2015-19 කාලය තුළ මේ රටේ ස්වාධීන කොමිෂන් සභා ඇති කරන්න ඡන්ද දීපු උදවිය. අපි දුන්නා ජනතා විමුක්ති පෙරමුණක් දුන්නා. අපි ඒ වෙනුවෙන් පෙනී හිටියා. මැතිවරණ වේදිකාවලත් අපි කතා කරා. මේ රටේ මේ රාජ්‍ය සේවය පොලිස් කොමිසම අධිකරණය මෙව ස්වාධීන වෙන්න ඕනේ දේශපාලනඥයන්ගේ අතපැවීම නවත්තන්න ඕනේ කියලා. නමුත් දැන් අපිට පේනවා තමුන්නාංශලගේ පැත්තෙන් පොඩ්ඩක් ඉදිරි ගහනවා මේ 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 කොමිෂන් සභාව එක වැඩ කරන්න බෑ කියලා.
පොඩ්ඩක් ලොකුවට.
ඔව් ජනාධිපතිතුමා හිටපු ගමන් පොඩි ෂොට් එකක් දෙනවා මේ අපි කියන විදිහට අහන්න ඕනේ කියලා එම පොඩි කෙඳිරිල්ලක් ගන්නවා.
පොලිස් කොමිසමට බලපෑම්.
ඒ පොලිස් කොමිසමට බලපෑම් කරනවා. ඒ ආණ්ඩුවට ඕන විදිහට ට්‍රාන්ස්ෆර්ස් කරගන්න. ඉතින් එහෙමනම් ඉතින් මොකද අපි ඕගොල්ලෝ අපි ඔක්කොම කතා කරපු මේ හදන්න යන මේ මේ යහපාලනේ.
කොමිසම අහේනි දැන්.
ඉතින් කොහේ කොමිසම වැඩක් නැද්ද? දැන් කොමිසම ඕනේ ආණ්ඩුව කියන විදිහට වැඩ කරන්නද? එහෙමනම් ඉතින් කොමිසම ඕනේ නැහනේ. අර රාජපක්ෂලා කරා වගේ මේ 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 21 වෙනි සංශෝධනය අවෝසි කරලා ඔක්කොම ජනාධිපතිතුමා පවර ගත්තනම් වැඩ ඉවරයි. අර ගෝඨාභය කරේ. ගෝඨාභය එදා ඇවිල්ලා 19 වෙනි සංශෝධනය අවලංගු කරා 20 ගෙනල්ලා ගෙනල්ලා ඔක්කොම එයා පවර ගත්තා. එහෙමනම් කොමිසම් අවශ්‍ය නැහනේ.
ඒකනේ කියන්නේ
මේ. දැන් ඒකනේ ඔබතුමාලා ඇවිල්ලා දැන් මේ කෙඳිරි ගන්නනේ මේ කොමිසම් කොමිසම් තිබුණාට කමන්නේ නැහැ අපි කියන විදිහට වැඩ කරන්න ඕනේ. එහෙම කොමිසම් වැඩක් නැහැ. එහෙම කොමිසම් ගැන නෙමෙයි අපි කතා කරේ. තමුන්නාන්සලා විපක්ෂයේ ඉන්නකොට කතා කරේ. එහෙම කොමිසමක් නෙමෙයි. ස්වාධීන කොමිසම් සභාව. දේශපාලනඥයන්ගේ බලපෑම් වලට යටත් නොවන කොමිසම් සභාව. ඒකයි අපි කතා කළේ. ඒ හින්දා ඒ දේ කරන්න යන්න එපා. මොකද තමුන් ආන්සරාව මේ රටේ ජනතාව බලයට ගෙනාවේ මේ පරමාර්ථයෙන් නෙමෙයි. එදා විශාල නැගිටීමක් ආවා. ඒ නැගිටීමේ බලාපොරොත්තු රාශියක් තියෙනවා. ඒ බලාපොරොත්තු වල එකක් තමයි මේ රටේ ස්වාධීන කොමිෂන් සභා ඇති වෙන්න ඕනේ, නීති ආධිපත්‍ය ඇති වෙන්න ඕනේ, දේශපාලඥයන්ගේ ඇඟිලි ගැසීම් වලින් තොරව යහපාලනය ඇති වෙන්න ඕනේ, ඒ දේශපාලඥයන්ගේ ඇඟිලි ගැසීම් වලින් තොරව රාජ්‍ය සේවය යන්න ඕනේ කියන ඒ බලාපොරොත්තුත් එක්ක තමයි තමුන්නාන්සරට ඡන්දෙ දුන්නේ. දැන් හිතන්න එපා මිනිස්සු අපිට ඡන්දෙ දුන්නේ මේවා කරන්න දෙමෙයි කියලා. එහෙම හිතන්න කියොත් නම් ඉතින් කෙල වෙනවා. ඒ හින්දා දැන් ඊළඟට අධිකරණ සේවා කොමිෂන් සභාව. දැන් අධිකරණ සේවා කොමිෂන් සභාවත් පෞගිය දවස්වල චෝදනාවට ලක් වුණා. ඒක තමයි මාරු කිරීම් වලදී උසස් වීම් ලබා දීමේදී ඒගොල්ලන්ගේ මෙච්චරකල් ඒගොල්ලෝ මේ ෆලෝ කරපු, එහෙම නැත්නම් මෙච්චරකල් ඒගොල්ලෝ කරගෙන ආපු සම්ප්‍රදාය හා ඒ වලින් බැහැරව ගිහිල්ලා ඒ ප්‍රොමෝෂන් නා මාරු වීම් කරලා තියෙනවා කියන විශාල චෝදනාවක්. ඒක ගැන අපි දැන් තේරීම් කාරක සභාවකුත් අපි ඉල්ලන්න යනවා. මොකද අපිට ඒක පරීක්ෂා කරන්න. මොකද අධිකරණයේ ස්වාධීනත්වයේ තාම වැදගත්. මොකද අපිට පොඩි සැකයක් තියෙනවා. ඇමතිතුමා ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න අහනකොට ඇමතිස්සම කියනවා අධිකරණයට යන්න කියලා. අධිකරණයට යන්න කියලා. නේද? මේ ඇමතිස්සම කියන්නේ මොන හරි වැරද්දක් තියෙනවා නම් අධිකරණයට යන්න. ඉතින් එහෙම කියන සමහර විට අධිකරණය දැන් ඕගොල්ලෝ අතට අරන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකද මේ අධිකරණයට බය නැතුව මේ යන්න කියන්නේ? එහෙනම් අධිකරණය අද ඕගොල්ලන්ගේ ඕගොල්ලෝ අධිකරණයේ කන්ට්‍රෝල් එක අතට අරන්ද? ජනාධිපතිතුමාගේ වැසියර්චේ යටතේ තිබෙන කරුණු කාරණා ගැන අපි මේ ඉදිරිපත් කරේ යහපාලනය පැත්තෙන් තමුන්නාන්සලා මේ බලය ගත්ත ඒ යහපාලනය වෙනුවෙන් පෙනී හිටියා. ඒ යහපාලනය වෙනුවෙන් පෙනී ඉඳෙන නිසාම අද තමුන්නාන්සලාගේ මේ පාලනය තුළ යම් යම් යහපාලන ගති ලක්ෂණ ඒක හැලීගෙන යනවා. ඒව බැහැර වෙනවා. ඒ අඩුපාඩු සිද්ධ වෙනවා. එහෙනම් අපේ වගකීම තමයි විපක්ෂයේ හැටියට තමුන්නාන්සලාට ඒව පෙන්වලා දීලා ඒ කරුණු කාරණාවල් හෙළිදරව් කරලා ඒ යහපාලනය මේ රටේ ජනතාව ඒ බලාපොරොත්තු වෙච්ච අභිලාෂය අපි විපක්ෂයේ හිටියත් ඒක මේ රටේ තහවුරු කරගන්න. ඒකයි අපේ වගකීම. ඉතින් අපි මේ වගකීම උඩ ඉඳගෙන තමයි අපි මේ කරුණු දක්වන්නේ මේ කියන්නේ. එහෙනම් අපි අල්ලස්සා දූෂණ කොමිසමකින් අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අල්ලස්සා දූෂණ කොමිසමට ආපු පැමිණිලි. දැන් මේ පෞගිය කාලේ මේ වර්තමාන රජය සම්බන්ධ ආපු පැමිණිලි රාශියක් තියෙනවා. විශේෂයෙන්ම මන්නාරම සුලං විදුලි බලාගාරයේ සම්බන්ධව ටෙන්ඩර් එක ලැබිච්ච ආයතනයට නොදී ඒ ටෙන්ඩර් එක අවලංගු කරලා කැබිනට් ඇප්‍රූවල් එකකින් වෙන කණ්ඩායමකට ලබා දුන්නා. ඒක සම්බන්ධව පැමිණිලි ඇවිල්ලා තියෙනවා. මේ වගේ කරුණු රාශියක් ඇවිල්ලා තියෙනවද වෙනකොට? නමුත් ඒවත් විභාග කරන්න ගන්න. මොකද අවසාන කරන්න කාලයක් යනකොට අර ජනාධිපතිතුමා කියන විදිහටම අර කාලයේ වැලි තලාවට මේ ඔක්කොම යට වෙන්න පුළුවන්. පරණ වෙනකොට. හරි, ජනාධිපතිතුමාගේ වචන වලින් කිව්වොත් ඒක. ඒ හින්දා අපි කියනවා මේවා යට වෙන්න දෙන්න එපා, මේවා ඉල්ලන්න කියලා. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා ඔබතුමාලට ලැබිච්ච මේ ජනවරම, ඒ ජනවරමට පිටුපාලා යන්න එපා. ඒ ජනවරම ඔබතුමාලාගෙන් බලාපොරොත්තු වෙන අභිලාෂයන් හා මේ රටේ යහපාලනය හා නීති ආධිපත්‍ය හා වංචා දූෂණ අවම කර ගැනීමේ ඒ පෞගිය මැතිවරණයේ ඒ සටන් පාට උඩ තමයි ඒ බලය ලබා ගත්තේ. ඒ හින්දා ඒ බලය තමුන්නාංශර මේ සමාජ සාධාරණත්වයේ වෙනුවෙන් පාවිච්චි කරන්න, එහෙම නැත්නම් ඒක තමුන්නාංශර මිස්යූස් කරන්න හැදුවොත්, අවභාවිතාව කරන්න හැදුවොත් මම හිතනවා අපි මේ රටේ මේ ජනතාව ඒ ගන්නා වූ තීන්දු තීරණ වෙනස් ආකාරයට නැවත වතාවක් ක්‍රියාත්මක වෙයි කියන එක තමයි මගේ කතාව අවසන් කරන. බොහොම ස්තුතියි.
ගරු නලින් ජයතිස්ස ඇමතිතුමා,
ප්‍රශ්නයකට පමණක් පිළිතුරු ලබා දෙන්න. මේක මේ පහුගිය කාලෙම පාර්ලිමේන්තු විටිංගට මතු වුණා, මේ බාර් ලයිසන් සම්බන්ධයෙන්. දැන් මේ බාර් ලයිසන් දෙනකොට මේකේ කොටස් දෙකක් තියෙන. එකක් තමයි ආයුධම්කරුවන් තෝරා ගැනීම. ආයුධම් පතක් ලැබුණාට පස්සේදී දැන්ට රජයේ පවතින ක්‍රමවේදය අනුව ඒ ආයුධම්කරුවන්ට බාර් ලයිසන් එකක් ලබා දීම. එතකොට මේකේ දෙවෙනි කොටසේදී යම් ආයුධම් පතක් බාරගත්තට පස්සේ මුදල් අමාත්‍යාංශය සුරබ දෙපාර්තමේන්තුව ඒ හරියට ඩිපොසිට් එක තිබ්බද, ඒ වගේම ඒ ඇප්ලිකේෂන් එක හරියට පුරවලා තියෙනවද, දුර සීමාවේ ඒ බාර එක දාන්න පුළුවන්ද ආදී ඒ කරුණු ටිකක් තියෙනවා. ඒ කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් වරදක් වුණේ නැතිය, ඒක නීත්‍යානුකූලව සිදු වුණා කියන එක තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධිකරණ දෙනුම් දෙන්නේ. හැබැයි මේකේ පළවෙනි කොටසක් තියෙනවනේ. ඒ මොකද්ද? ආයුධ උම්පත් ලැබීමට පෙර
ඒ ආයුධම්කරුවන් තෝරා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඔය ආයුධම්කරුවන් තෝරා ගැනීමේදී වෙච්ච අක්‍රමිකතාවය සම්බන්ධයෙන් තමයි අපි රයිස්ුවක් ඉදිරිපත් කරේ. ආයුධම්පත කෙසේ හෝ ලැබිලා ඒකට අර නිල ක්‍රියාවලියේ යම් වරදක් සිදු වුණේ නැතිය කියන එකයි මුදලමත්ස්නේකම්වරේ අධිකරණයට කිව්වේ. එහෙම නැතුව ආයුධම්කරුවන් තෝරා ගැනීමේ ප්‍රශ්නය ඒක තාමත් පවතිනවා. ඒ සම්බන්ධයෙන් කරුණ ඉදිරියේදී ලිදරව් වේවි.
මේ ගරු ඇමැතුමනි, දැන් ඔබතුමා මේ ඉදිරිපත් කරන කරුණුත් එක්ක තමයි ඔබතුමා මේ ලයිස්තුවක් ඉදිරිපත් කරානේ. කියන්නේ දේශපාලන බලපෑම් මත දුන්නයි කියන ලයිස්තුව. නමුත් ඒ ඔබතුමා ඒ ඉදිරිපත් කරපු ලයිස්තුවේ ඒක ඉල්ලපු දේශපාලඥයන් කවුද කියන එක ඉදිරිපත් කරේ නැහැ තාම. මම කියන්නේ ඒ ලයිස්තුවක් දාන්න. ඒ කියන්නේ කවුද මේ පුද්ගලයන්ට බාර් පර්මිට් අරන් දෙන්න ඒ ඉල්ලපු දේශපාලඥයන් කවුද?
ගරු සංවිධායකතුමා කතා කර.
මුජිපරවන්තිතුමා, ඔබත් මමත් දන්නවා ආණ්ඩු කරපු අය තමන්ගේම නමින් බාර් ලයිසන් එකක් ඉල්ලන්න, තමන්ගේම නමින් කැසිනෝ බලපත්‍රයක් ඉල්ලන්න, තමන්ගේම නමින් ඒ වගේ දේවල් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා තමන් ළඟ ඉන්න තමන්ගේ ආරක්ෂණධාරියෙක්, තමන්ගේ ඥාතියෙක්, තමන් ගෙදර වැඩ කරන කෙනෙක් හරහා තමයි මේ දේ කරගෙන තියෙන්නේ. ඒතොර ඒ හරහා ගිහිල්ලා මේකේ කවුද මේකට සම්බන්ධ දේශපාලඥයා කොහොමද ඉල්ලුවේ? ඔක දැන් මේ උතුරේ ප්‍රශ්නයක් තියෙනවනේ. ඔය දන්නව කට්ටිය. ඒ නිසා ඒව ලිදරව් කරගන්න යම් කාලයක් ගතේ ඔබතුමාලා හිතන්න එපා. ඒ නිසා මේ අපරාධ කරපු අය මේ ඔක්කොම ලිදරව් කරගෙන ෂෝක්කේට මේ එලිපිට අපරාධ කරලා ඇති කියලා ඒව ලිදරව් කරගන්න ඕන. ඔබතුමාලා ඒකට සහාය ලබා දෙන්න. අපරාධකාරයෝ